2012 වසරේ 3 වෙනි මාසේ අද 4 වෙනිදා ඉරිදා භාවනා වැඩසටහන. මේත් බලාපොරොත්තු වෙන්නේ මේ භවයේදීම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්, සාක්ෂාත් කරගන්නට පුළුවන් ධර්මයක් අහන්න, අවබෝධ කරගන්න. කෙනෙක් අහන්න පුළුවන් අපිටත් ධර්ම අවබෝධය කරගත හැකිද කියලා. ඒක හරියට අර අපිටත් සිරිපාද යන්න පුළුවන්ද කියලා අහනා වගේ ප්‍රශ්නයක්. හැමෝටම විවෘතයි, පුළුවන්. වැඩි කාර්යභාරයක් තියෙන තමන්ට කවුරු හරි කාගෙන් හරි අහනවා සිරිපාදේ යන්නේ කොහොමද කියලා. අපි ඉතින් කියනවා රත්නපුර පැත්තෙන් ගිහිල්ලා යන්න පුළුවන්, කුරුවිට පැත්තෙන් ගිහිල්ලා යන්න පුළුවන්, අර පැත්තෙන් හැටන් වලින් යන්න පුළුවන් කියලා අපි පාරක් කියනවා. ඉතින් පාර කියන්නේ ඊටාම වචන කීපයක් පාවිච්චි කරන්න ඕන. තාම ලේසි දෙයක් මාවත කියන එක. එතකොට වෙහෙස, කාලය, කැපවීම සියල්ලම සිදු කර ගන්න සිද්ධ වෙන්නේ යන පුජ්‍යලයාට. ඒ නිසා මාර්ග උපදේශකයා අතේ තියෙන ඉතාම ස්වල්ප වූ කාර්යයක් තියෙන. ඒ නිසා තමන්ටයි වගකීම තියෙන්නේ. ඒ නිසා ඒ වගකීම තමන් පුළුවන් තරම් දරා ගත්තාම ඒ ගමන යන්න පුළුවන්. පාර ගැන විතරක් දැන දැන ඉන්න පිරිසක් තමයි අපිට වැඩිපුරම දැනගන්න දැක ගන්න ලැබෙන්නේ. පාර ගැන අහගන්නෝ, පාර හොඳට දන්නෝ, පාර ගැන කියන්නත් පුළුවන්. ඒ වුණාට ගමන ගියාද කියලා අහුවම නැහැ. ඒ නිසා දන්න ස්වල්ප ප්‍රමාණයට හරි තමන්ගේ අධ්‍යාත්මය පරිවර්තනය කරගන්න ඕන. අපි ළඟ පරම මිත්‍යා දෘෂ්ටිය නැති වුණාට පුතජන භාවයේ ඉන්නවනම් ඒ ඕනම කෙනෙක් ළඟ තියෙනවා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ප්‍රධාන මිත්‍යා දෘෂ්ටිය තමයි මම කියලා කෙනෙක් පිළිගන්නවා. ඊළඟට අපිට මේ ධර්ම කරුණු හරි කියලා තේරුණත් ඒවා පූර්ණත්වයෙන් අවබෝධ කර නැති නිසා අපිට ඒවා පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති නිසා අපි ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. දැනුමක් පමණයි තියෙන්නේ, ගැඹුරු අවබෝධයක් නැහැ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ අපිට තාමත් හරියටම පැහැදිලි නැහැ මොන මාර්ගයේද, මොන ප්‍රතිපත්තියේද, මොන ක්‍රමයේද කියලා ප්‍රත්‍යක්ෂ වෙන තුරුම. දැන් කෙනෙක් කියන්න පුළුවන් සිරිපාද ගියේ නැති මට පත්මේ මේ වගේ ඇති කියලා වැටහෙනවා. මං හොඳට මේ විදිහටම තදින් විශ්වාස කරනවා. නමුත් කොච්චර තදින් විශ්වාස කරත් ඒක නිවැරදි විශ්වාසයක් නෙමෙයි. දැකලා නැහැ. දැකලා අත්විඳලා ලබා ගන්න දේ තරම් මොනතරම් සද්ධාවෙන්, භක්තියෙන්, ගෞරවයෙන් විශ්වාස කළත් ඒක ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. දහම ඊටාම සරලයි, ඊටාම ස්වල්ප වූ දෙයක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒක හතරපද ගාථාවල් වලට එක් කරලා ඊටාම සරලව දේශනා කළා. මෙන්න මේ වචනේ ඇතුළත සියලුම ධර්මයේ තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. අපි මේ මාස ගණන්, අවුරුදු ගණන් මුළු ත්‍රිපිටකයක් පුරාම කියන සියලුම ධර්මය ওই වචනය ඇතුළත තියෙනවා. ඉතින් අපි දහම ගැඹුරුයි කී කියා කොතරම් සෙව්වත් ওই වචනේ තමයි තියෙන්නේ. මොකද සංකාර සංස්කාර කියලා කියන්නේ මොනවද? බාහිර වශයෙන් තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙන ඕනම දෙයක් අධ්‍යාත්මික වශයෙන් තියෙන උපාදාන රූප. ශබ්ද රූප ගන්ධ රූප නේ රස රූප ස්පර්ශ රූප වශයෙන් තියෙන. ඒ ඔක්කොම සකස් වෙන සැකසෙන දේවල්. ඒ හැම දෙයක්ම තුලින්ම අපිට ගලාගෙන එනවා කුමන හෝ රූපය, කුමන හෝ වේදනාව, කුමන හෝ සංඥාව, කුමන හෝ සංකාරය, කුමන හෝ විඥානයක් අපි තුලට ගලාගෙන එනවද නැද්ද? ගලාගෙන එනවා. එහෙමනම් දැන් අපේ මනස අපි පිහිටවල තියලා තියෙන්නේ විඳවන තැනක. හොඳක් කළත් විඳවනවා ජීවිතේ, නරකක් කළත් විඳවනවා ජීවිතේ. අයිස් කැටයකුත් අත උඩ තියාගත්තොත් එක අතකින් අඟුරු කෑල්ලක් තියාගන්න, අනිත් අතේ අයිස් කැටයක් තියාගන්න. දැන් දෙකම තියාගෙන ඉන්නේ මෙහෙම අත් දෙකේ. දෙකෙන්ම කරන්නේ මොකද්ද? දෙකෙන්ම දවනවා. දෙකම අපහසුයි ජීවිතේට. අඟුර වශයෙන් අපි කියුවේ පාපය, අයිස් කැටය වශයෙන් කිව්වේ අපි හොඳයි කියලා සම්මත කරගත්ත දේවල්. දැන් මනුෂ්‍යයා මේ මොකකින් වුණත් තැවෙනවද නැද්ද? ඒ නිසා තමයි අපි පින් කරන අය තුල වුණත්, පව් කරන අය තුල වුණත් යම් කිසි දැවීමක් දකින්නවා. දැවීමක් දකින්නවා. දැන් ඔබ හිතන්න පුළුවන් මේ අපිට එහෙනම් මේ දැන් පිනුත් කරන්න හොඳ නැහැ, පව්ත් කරන්න හොඳ නැහැ කියලා. අපි ඇත්තටම පින් පව් සලකාගෙන නෙමෙයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම කරන්න ඕන. මව්පියන්ට සලකන්න ඕන පින් ලැබෙනවා නම් විතරයිද? නෑ. ඒක මානව ගුණයක්, ඒක තිරිසන් සතුන්ගේ ළඟ පවා තියෙන දෙයක්. ඒක කරන්න ඕන පින් පව් ගැන හිතන්නේ නැතුව. හාමුදුරු කෙනෙකුට, සමන බ්‍රාහ්මණයෙකුට දානයක් දෙන්න, ආරාමයක් හදලා දෙන්න, ඒ ආරාමයක අවශ්‍ය දෙයක් සොයා බලන්න මේ පින්පව්ම තියෙන්න ඕනද? මේ අපේ මනුෂ්‍ය ගුණාංගය. ඒක අපි කරන්න ඕන. යාචකෙක් කියලා අපි තේරුණොත්, අසරණ දුගීෙක්, දුප්පතෙක් කියලා තේරුණොත් එයාට උදව් කරන්න, එයාට මෙහෙවරක් කරන්න, පරිත්‍යාගයක් කරන්න පින්පව් කියන වචනේ තියෙන්න ඕනද? නෑ. ඒක අපේ මානව ගුණයක් කරගන්න ඕන. මානව දහමක් කර. එවන් වූ මානව දහමක් තියෙන කෙනාට තමයි නිවන් දකින්න පුළුවන්. එහෙම නැතුව අර මේක පින්ද මේක පව්ද කියලා තවත් කෙනෙක්ගෙන් අහන කෙනා ළඟ ප්‍රඥාව මදි. තමන් කරන හොඳ නරක දේ පිළිබඳව තමන්ට දැනීමක් ඇති වෙන්න ඕන. දැන් පින්නතුන් පරිවර්තනය වෙන්න ඕන දන්න දහමට අනුව. පරිවර්තනය කියන වචනේ පාවිච්චි කළා. වෙනස් වෙන්න ඕන, අනුගත වෙන්න ඕන. දැන් අපි දැකලා තියෙනවා මේ කඩුස්සන් ඉන්නවනේ, කොළ පාට තැනකට ගියා කොළ පාට වෙනවා, රතු පාට තැනකට ගියා රතු පාට වෙනවා, කළු පාට වගේ කැලෑවක දෙයක් කළු පාට වෙන්න පුළුවන් යාට. එයාගේ ඒක, ඒ කියන්නේ පරිණත, එයා මේ 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 වෙනස් වෙන්න වෙනවා, පරිවර්තනය වෙනවා. මනුෂ්‍යත් පරිවර්තනය වෙනවා, මිනිස්සුත් පරිවර්තනය වෙනවා. නරක ඇසුරකට යාළුවෝ ටිකට ගියොත් එහෙම එයා නරක විදියට කතා කරන්නයි, කනබොන පිළිවෙලයි, මේ ඔක්කොම පිළිවෙල වෙනවා. දරුවන්ගේ වුණත්, වැඩිහිටියන්ගේ වුණත් ජීවිතේ ඔක දකින්න පුළුවන්. ඊටාම හොඳ පිළිවෙතක් තියෙන පිරිසක් අතරට කියන්නේ එන අධ්‍යාත්මික වාසයනොත්, බාහිර වාසයනොත්. දැන් මේ පරිවර්තනයක් තමයි මේකත්. හැබැයි අර ලෝකයේ තියෙන පරිවර්තනයට වඩා ගැඹුරු පරිවර්තනයක්. ඒහා සමාන පරිවර්තනයක් නෙමෙයි, ඊට වඩා ගැඹුරු පරිවර්තනයක්. කොහොමද මේ පරිවර්තනය අපි ඇති කරගන්නේ? අපි තුල, අපේ මනස තුල පුළුවන් තරම් විද්‍යාව උපදවා ගන්නවා. විද්‍යාව උපදවා ගන්නවා. කොහොමද විද්‍යාව උපදවා ගන්නේ? ඒ විද්‍යාව උපදවා ගැනීම කියලා කියන්නේ හරියට අපි නැංගුරම් ගන්නවා වගේ වැඩක්. නැවදිහත් වෙන්න ඇන්ජිම පණ ගන්වන්නට කලින් ඇත්තටම අපි කළ යුත්තේ නැංගුරම ගන්න ඕන. එතකොට බැඳීම් කියලා කියන්නේ, තද බැඳීම් කියලා කියන්නේ ඇන්ජිම පණ ගන්වල ගමනක් යන්න බෑ. ඒක නැංගුරම ගන්නත්තේ නැත්තම්. ඒ වගේ ඔබේ ජීවිතයේ මම දැන් අර මම මේ ධාම කරා යන්නේ, උත්සාහ කරන්නේ මම ඒ නිසා මේ මනසින් මම යුතුකම් හැටියට සහ වගකීම් හැටියට ලෝක නීතිය තුල අපිට කරන්න තියෙන ඒ දෙයින් බැහැර වෙනවා නෙමෙයි. ඒ දේ ඒ විදිහට කරගෙන යනවා. නමුත් මම මගේ මනස දැන් මම මෙහෙවන්නයි හදන්නේ නිර්වාණය නැමැති තොටුපළ කරා. ඒ තොටුපළ කරා යොමු කිරීම සඳහා මම ඕගොල්ලන්ගෙන් සිත නිදහස් කරලා ගන්නවා. දරුවනි, ඔබ වුණත් මම වුණත් මේ බැඳීම් අතර සිටීම ඔබටවත් මටවත් ඇති වෙන සිතක් නෑ. අපි මේ මොනවද අපි මේ ඔක්කොම කරලා කරන්නේ? අනේ නෝනට කියන්නවා, අතරගේ මොනවද කරන්නේ? කනවා, අඳිනවා, නිදා ගන්නවා, අවදි වෙනවා, රස්සාවට යනවා, මගුල් ගෙදරට පාසුකුලට යනවා, එනවා, ජීවත් වෙනවා, ඉන්නවා. ඒ නිසා මේ මනස මේ විදිහටම මෙහෙම තියාගෙන ඉඳීමෙන් ඔබටවත් මටවත් ඇති පළක් නැහැ. ඒ නිසා මම මේ මනස මම ඔයත්තන්ගෙන් මෙහෙම මුදවලා, සියලු දෙනාගේ මම මුදවන, මම දහම කරා යොමු කරනවා. ඉතින් ඒ දහම කරා යොමු කිරීමේදී මූලික අවස්ථාව ජය ගැනීම සඳහා ඔබ කළ යුත්තේ සමස්තයෙන් 150%කට වැඩි ප්‍රතිශතයක් අතහැරීම පමණයි. සමස්තය ගත්තාම කෙලෙස් බර අපිට තියෙනවා, වස්තුකාම, ක්ලේශකාම නේද? ඒ වගේ දේවල් තියෙනවා. අපි තේරෙන විදිහට කිව්වොත් ඉඩම කඩමට, හරක බානට, යාන වාහනයට, ව්‍යාපාරයට, නෝනට, මහත්යට, දරුවන්ට සහ බලයට, නිලයට, තනතාන අන්තරවලට කියලා කියන්න පුළුවන්. මේ ගත්තාම මෙයාගේ තුල එක පැත්තක් අපි සැලකුවොත් එහෙම කුසල පාක්ෂය, අනිත් පැත්ත කුසල පාක්ෂය කියන. ඉතින් කුසල පාක්ෂකේ 150%කට වැඩි ප්‍රතිශතයක තියෙන්න ඕන. ඒක තරාදියක් වගේ. එහෙම නැඹුරු වුණොත් තමයි අර තමා තුළ බිහි වෙන යුද්ධයක් තියෙනවා. ඒ තමයි සුරාසුර යුද්ධය. සුරාසුර යුද්ධය කියන්නේ හොඳ අය හා නරක අය අතර ඇති වෙන යුද්ධය. ඔබේ හිතේ එහෙම යුද්ධ ඇති වෙනවා. ඈ, ලෝභ චේතනාවයි දාන චේතනාවයි, ඈ හොඳ සහ නරක අතර යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධයේදී Tamanට හොඳ ජයග්‍රහණය කරව ගන්න පුළුවන් කව ලැබෙන්නේ? තමන් වැඩි ප්‍රතිශතයේ සිටිනවා නම් පමණයි. එතකොට විද්‍යාව තමා තුළ උපදිලා තියෙනවා නම්, විද්‍යා ඥානය පිපිදිලා තියෙනවා නම්, මායයා මේ ලෝකේ අපිව රඳවා ගැනීම සඳහා මේ ලෝකේ තියෙන දේවල් තමයි අපිට දිගු කරන්නේ. වෙන දෙයක් නෙමෙයි. මායය කියලා කියන්නේ ඔබේ හිතේ තියෙන මේ අසුර බලවේගය, වැරදි බලවේගය, වැරදි ශක්තිය. ඒ වැරදි ශක්තිය තමන්ට ඒ විදිහට යමක් දිගු කරනකොට තමන්ට පුළුවන්කම තියෙනවා. තමන්ගේ ප්‍රඥා මහිමේ තියෙනවා නම් මොක මොකටද? නබීතු මේ මහත්යෙක් ඉන්නවා කෝටිපතියේ. ওই මහත්යෙකුට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් රුපියල් 10ක් දිගු කරලා කියනවා, මට මට අර බෑග් එක ගෙනල්ලා දෙන්න. එතකොට මොකද කියන්නේ අපි? ආ මම මට රුපියල් 10ක් වැඩන්න. මට එපා. එහෙම නැත්නම් අහවල් වැඩේ කරලා දෙන්න මේකේ. කියට කියන මේ මේ ඉතාම ස්වල්ප මුදල මට මොකද කියලා කල්පනා කරනවා. ඉතින් මාර්යා ওই විදියට දැන් බලනවා. 10න් බලනවා. දැන් මේ බෑග් එක ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කියනවා ආ මං ඔයාට දෙන්නම්. කියලා මුදල් වැඩි කරනවා. දැන් එහෙම වැඩි කළාට පස්සේ කොතෙන්දි කැඩේද? යම් තැනකදී තමන්ගේ වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එකදී කැඩෙනවා. දැන් බෞද්ධ ආගමිකෙක් ඉන්න කෙනෙක් ඔබට ඇවිල්ලා කියනවා, හරි මම ඔබට ලක්ෂ 10ක් දෙන්න අපේ ආගමට බැඳෙන්න. එනවා ලක්ෂ 10ක් ඉදින් ලොකු ගාණක් නෙමෙයි නම් එයා ඒ වගේ කෙනෙක් කියන මට මොකද ලක්ෂ 10ක් මට තියෙනවා සල්ලි ඕනේ. මහත්ය කෝටි දෙක ඉඩමක් තියෙනවා අපි දෙනවා. එතකොට හිත පොඩ්ඩක් නතර වෙනවා. ඊට පස්සේ තා පොඩ්ඩක් බලාගෙන යනවා. ඒකත් හරියන්නේ නැත්නම් තව මෙච්චර වාහනයකුත් හම්බ වෙනවා. තවත් හිත මේ මිනිස්සුක ඇතේ. ඒ නිසා අන්න මේ ලෝකේ අපි ලබා දීලා තියෙන වටිනාකම. ඉතින් ඔය විදියට ඒ කියන්නේ පිටින් නිදර්ශනයක් ඔය අරගෙන කිව්වේ ඔය වගේම තමයි. ඔබේ මනස ඇවිල්ලා කියනවා ඔය මොනවද ඔය බණ භාවනා කරන්නේ මොකද්ද කරන්නේ? ඔයාට පුළුවන් මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙන්න. ඒකට වෙන කරන්නේ නැත්නම් කොහොමද? ඈ අර පුළුවන් යාර අර හවල් ව්‍යාපාරිත්වයට ගන්න පුළුවන් නේ කියලාත් කියනවා. ඉතින් මේ වෙලාවට අපි අවදියෙන් ඉන්න ඕන. අවදියෙන් ඉන්න ඕන. මේ මුළු ලෝකෙම ඉන්න කෝටිපතියා වුණත් මට වැඩක් නැහැ. මට මේ මහා පෘථුවියම ලියලා දුන්නත් මට වැඩක් නැහැ කියන පුජ්‍යලයට තමයි මේ දහම් ගමන යන්න පුළුවන්. ගැඹුරු මනසින් එයා තීරණය කරනවා මට මේ මහා පෘථුවිය දුන්නත් මට වැඩක් නැහැ. මහා පෘථුවිය නම් ගොඩක් කල් දිගේ මම තා වුරුදු 50කින් මැරෙනවා. එහෙමයි මහරයට ඒ උත්තරේ දෙන්න ඕන. ඈ මහා පෘථුවියදී මට තට්ටු සීගානක ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්. ඒ ගොඩනැගිල්ල තියෙයි මම මැරෙනවා තා වුරුදු 50කින් කියලා උත්තරයක් දෙන්න ඕන. එතකොට මොකද කරන්නේ? මහලය ඉහේ අත ගහගෙන දුවනවා. ඔබේ ළඟ තියෙන අර නරක සිතුවිල්ල, ඈ අසුර බලවේගේ දුවනවා. සූර්යෝ කියන්නේ හොඳ පැත්ත කියලා අපි කියමු. අසුරයෝ කියන්නේ නරක පැත්ත කියලා කියමු. ඉතින් ඒ වෙනි උත්තර ලබා දෙන්න ලෝකයි අර බුදුරජාණන් වහන්සේ බුදු බව පතද්දී මාරේ ඇවිල්ලා කිව්වා මේ රජකම ඔයාට ලබා ගන්න පුළුවන්. ඔබටත් ඒ කතාව කරනවා බුදුහාමුදුරුවන්ට විතරක් නෙමෙයි. මොකද ඔබත් ඉන්ද්‍රියන් 5කින් 6කින් යුක්ත පුජ්‍යලේ. බුදුහාමුදුරුවන්ටත් තිබුණේ ඉන්ද්‍රියන් වැඩිපුර දිනන්න තිබ්බේ නැහැ. ඉන්ද්‍රියන් 6මයි තිබ්බේ දිනන්න. බුදුරජාණන් වහන්සේ ස්වයං ඥානයෙන් මේ සිදු කර ගන්න නිසා විශාල කැපවීමක් සහ පහසුතාවයක් මහා පාරමිතාවක් අපිට උපදේශයක් අත්දලක් ලැබෙන නිසා ලේසි. ලණුවක් නැතුව ළඟින් ගොඩට එන මිනිසෙයයි ලණුවක් දැම්මහම ඉනිමගක් දැම්මහම ගොඩට එන මිනිසෙය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ඔය ඇත්ත මේ ඉනිමගක් දාලා ඉනිමගෙත් එන්න බැරි කතාවක් තමයි තියෙන්නේ. ඈ අනුබුදුරජාණන් වහන්සේටත් දේහයම තිබ්බේ. ඔය ඇත්තන්ටත් මාර දූවරු ඇවිල්ලා නටනවා. ඔය ඇත්ත ඉස්සරහ නටනවා. තණ්හාව නටයි. තණ්හාව නටයි. රතිය ඇලීම. නොයෙකුත් බාහිර දේවල් වලට ධර්මයට ඇලීමෙන් තොර කරලා බාහිර දේවල් වලට අලවල ඔබව ගෙනියයි. අනේ අපිට වෙලාව නැහැ. අනේ අපිට භාවනා කරන්න එන්න වෙලාව මදි. එමේ කියලා අදහස් ඉදිරියට හතිය. ඔබටත් රාගය ඇති කරයි. රාගික වහල් භාවයකට පත් වුණාට පස්සේ සමහරලාට මේ පුජ්‍යලයෝ හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා. නමුත් ඒ දේ වෙනුවෙන්ම එක්කෝ නෝන මහත්තයට ඇවිල්ලා එක්කෝ මහත්තය නෝනට ඇවිල්ලා ඒක වෙනුවෙම ඉන්නවා. නමුත් ඒකට ලොකු වචනයක් දාගෙන තියෙනවා ආදරේ කියලා. ආදරේ කියලා කිව්වට තියෙන්නේ පංචකාමේ කැමැත්ත. ඒක ඇති උත්තරීතරත්වය නැහැ. පංචකාමේ කියලා කියන්නේ අවිද්‍යාත්මක ඇලීමක්නේ. දැන් නෝන මහත්තයට බැඳෙන මේ බැඳීම විද්‍යාත්මක රහතන් වහන්සේ කෙනෙකුගේ බැඳීමක් නෙමෙයි. ඒකනේ කසාද බඳින්න ෆොටෝ එක බලලා වන්තේ බලලා පරම්පරාවම එහෙන ඉතින් ඇස් දෙක පියාගෙන කසාද බඳින්න දෙන්නේ මොකුත් බලන්නේ නැතුව. ඒ බැඳීම් ශ්‍රේෂ්ඨ බැඳීමක් නෙමෙයි. තවත් ගැඹුරින් සොයාගෙන 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 ගියොත් එහෙම දරුවන් අතරට පවා බැඳෙන බැඳීම විශිෂ්ටම විද්‍යාත්මක බැඳීමක් නෙමෙයි. ඒ තුලිනුත් තමන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මේ පංච ඉන්ද්‍රිය පවත්ත ගන්න ඉදිරියේදී රැකවරණය ලබන්න, ඒ දරුවන්ගේ ක්‍රියාකාරකම් වලින් ආඩම්බර වෙන්න, ඒ වගේ යම්කිසි මමත්වයක. දැන් මේ කියන්නේ ඒව නතර කරන්න එම නෙමෙයි. ඒ සම්මුතියක් වෙනස් කරන්න එපා පරමාර්ථයට අනුව. මොකද පරමාර්ථය කියලා කියන්නේ පරමාණුවක්වත් නැති තැන. ඒ නිසා පරමාර්ථයට අනුව වෙනස් කරන්න ගියොත් සම්මුතිය එයා නිගණ්ඨනාත පුත්තටත් එහා යනවා. නිගණ්ඨනාත පුත්තටත් තියෙනවනේ මේ පැංකෙන්ඩියයි ඉදලකුයි තියෙනවනේ. ඉතින් ඒ නිසා ඊටත් එහා යනවා. ඉතින් ඒ නිසා සම්මුතියෙන් වෙනස් කරන්න එපා කිසිම කෙනෙක්. මේ මනසින් වෙනස් කරගන්න ඕන දේ. මනසින් වෙනස් කරගන්න ඕන දේ. හොඳයි. අපි මොන විදියට මොන දේ දිහා බලන්න ගියත් ඉස්සරහටම පණිනෝ එක්කෙනෙක්. කවුද ඒ පණින්නේ? මම. හරියටම හරි. මම පණිනෝ ඉස්සරහට. මහත්තයගේ මම අහනවා. මහත්තයා ඉන්න තැන ඉඳලා ඔතන කනුවට කොච්චර දුරද? දල වශයෙන් කියන්න ඔතන කනුව ළඟට. ඔව්, පරමාර්ථයට අනුව. ඇයි එහෙම දෙයක් නැති වෙන්නේ? ඔව්, ඒක තමන්ට තේරෙනවද? එහෙම නැත්නම් තේරෙන මට්ටමින් කියන්න බලන්න. එතකොට දන්නවද සම්මතයෙන් කොහොමද ඔය කණුවට අඩි කීයක් කියලාද කිව්වේ? අඩි 3ක් දිග හැදුනේ කොහොමද? ඔව්, ඉගෙනගෙන. ඒ වගේම ඒ ටේප් එක ඇදෙන්නේ කොතන ඉඳලද? අන්න හරි, මම කියන සම්මතයේ ඉඳලා ටේප් එක අදිනවා මේ කනුව ළඟට. එහෙමනම් ඉතින් ටේප් එක අදින්න තිබ්බනේ අර එහා කෙළවරේ ඉන්න කෙනා ළඟ ඉඳලා. නෑ, ඔව්, මම කියන කනුවේ ඉඳලා කොන්ක්‍රීට් කනුවට ටේප් එක ඇද්දා. ඇදලා කියනවා අඩි 3යි කියලා කියනවා. මේ ලෝකය අර ඉන්දියාවේ තියෙනවා, මේ ධර්මයේ තියෙනවා, සද්ධර්මයේ තියෙනවා, යම් යම් තැන්වල සැඟවිලා තියෙනවා. අපේ මේ පැරණි අපේ සිංහල පොත් පවා තියෙනවලු පාරම්පරික යෝගීන් වරුගා හෙළ දහම් පොත් පවා තියෙනවලු. ඒ අය මේ පරමාර්ථ සීල සද්ධර්මයේ ඉගෙනගෙන එක ඒ දාර්ශනිකයෙක් කියපු කාරණයක් මම කියන්නම්. එයා කියනවා දෙවියන් විසින් මිනිසා මැව්වා නොවේ, මිනිසා විසින් දෙවියන් මැව්වා. පරම සත්‍යයක් නේ, පරම සත්‍යයක්. යමෙක් ළඟ මමෙක් නැද්ද ඔහුට දෙවියෙක් නොමැත. යමෙක් ළඟ මමෙක් නැද්ද ඔහුට දෙවියෙක් නොමැත. තේ ඉතින් මේකින් කවුරුත් පූජාවට නොතිය ඉන්න එපා. පූජවන්ට තියන්න. බෞද්ධික යම් යම් අදුෂ්‍යමාන බලවේගය මේව තියෙනවා මේ සම්මත ලෝකේ. ඒගොල්ලන්ටත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්පත පරාමාස කාමරාග ව්‍යාපාද මාන උද්දච්ච අවිද්‍යාව තියෙනවා. ඒකනේ දෙයිය උදහස් වෙනවා කියලා කියන්නේ. දෙයන තරහ යනවා පුළුටු හිම කැවු. වාහන පෙල්ලනවා, හප්පනවා, මරනවා, ඔය දේවල් කරන්නේ. එහෙම කරනවා කියලා කියන මන් දන්නේ නැහැ. හරි. නමුත් මේ ලෝකයේ අනිකා හැදෙන්නේ වෙනත් කෙනෙක් නිර්මාණය වෙන්නේ තමා කියන සංකල්පය මතයි. කෙටියෙන්ම කියතොත් තවත් කෙටි කරලා කියතොත් සම්මුති පරමාර්ථ කියලා කොටස් දෙකක් බෙදන්නේ සත්‍ය නෙමේ මමත්වේ. සම්මුති පරමාර්ථ කියලා කොටස් දෙකක් බෙදන්නේ මමත්වේ. පරමාර්ථ සත්‍යයට පිවිසිකෙනාට සම්මුති යකුත් නැහැ, පරමාර්ථයකුත් නැහැ. අන්න ඒක තමයි නිවැරදිම පරම සත්‍ය. ඒක තමයි නිවැරදිම පරම සත්‍ය. දැන් බලන්න හරි සරල තැනක තියෙන ගැඹුරු දහම. හරිම සරලයි, බොහොම ගැඹුරුයි. මං ඒක උදාහරණයක් ගෙන හැරලා දක්වනවා. ඇස නිර්මාණය වී තිබෙනවා මුළු මහත් ලෝකයේම දකින්න. ආලෝක වර්ෂ මිලියන ගණන්, ලක්ෂ ගණන් අර දුර ඈත තියෙන හිරු සඳු තාරකා දකින්න. නමුත් අපිට අපේ ඇහැ දැක ගන්න බෑ. හරිම සරලයි, බොහොම ගැඹුරුයි. අපි හොයන්නේ නැහැ. දැන් මේ මොහොතේ ඔබට ඔබේ ඇහැ ඝන අන්ධකාරයක තියෙන්නේ. ඔබේ ඇහැ සුදුද දන්නේ නැහැ, කළුද දන්නේ නැහැ, ඇහි ලප තියෙනවද දන්නේ නැහැ, ඇහැ ගුරු පාටද, කළු පාටද, නිල් පාටද දන්නේ නැහැනේ. ඇහැ ඝන අන්ධකාරයක තියෙන. නමුත් ආලෝකය ඇති කරන්නේ ඇස තුලින්මයි. ආලෝකය හටගන්නේ ඇස තුලින්. ඒ ඇස ඝන අන්ධකාරයක තියෙනවා. ඒ වගේ ඔබ මහා මුළු සිත තේරුම් ගත්තත්, ලෝකේ තේරුම් ගත්තත් ඔබ ඝන අන්ධකාරයක ජීවත් වන්නේ. ඒ නිසා ඔබව ඔබ ආලෝකමත් කරගන්න. ඔබව ඔබ ආලෝකමත් කරගන්න. ඔබව ඔබ දකින්න. අන්න ඒ මොහොතේදී තමයි අපිට මේ ලෝක සත්‍ය තේරුම් යන්නේ. මොකද තමා හඳුනා ගන්න නැතුව ලෝකය කොතරම් හඳුනා ගත්තත් ඒකින් නැති වෙන ප්‍රතිඵලයක් නැහැ, ඵලක් නැහැ. හොඳයි, අපි යනවා යම් ගමනක්. තමා යැයි ආමන්ත්‍රණය කරන්නේ කුමන ශක්තියකටද, බලවේගයකටද, කාරණයකටද කියන දේ පදනම් කරගෙන අපි යනවා සොයා ගැනීමක් කරන්න, ගවේෂණයක් කරන්න යනවා. මොකද අපිට හිතෙන්නේ අපි ගැන අපි හොයාගෙන ගියොත් එහෙම අපිට මොනවද තියෙන්නේ? අපි ඉස්සෙල්ලම හොයා ගන්නවා අපේ රූපය. මගේද? කවුද මේව හැදුවේ වැඩුවේ? කාටද මේ ශරීරය අයිති? බලාගෙන යනවා. ඊළඟට හිතේ තියෙනවා එක එක සංකල්ප. කවුද ඔව හැදුවේ? කවුද වැඩුවේ? කවුද දුන්නේ? කොච්චර කල් ඔබ තියාගන්න පුළුවන්ද? ඔබ විද්‍යාත්මකද? මනෝ, මනස කියන වචනේ පාවිච්චි කරේ ඒකයි. මනෝ, මනෝ හෙවත් මවා ගැනීම. මනෝ මේ සමාජයේ තුල තියෙන ආගමික ભેද, ජාතික ભેද, වාර්ගික ભેද, මේ තියෙන හැම දෙයක්ම හැම කාරණයක්ම කොහට දෛත්‍ය වෙන්නේ? මනෝ. මනස මවාගෙන ඒ සම්මතයේ තමයි. අපි ඒ දවස්වලම අර මිත්සුබිසි ජිප් එක ආපු ගානේ ඒ ජිප් එක කියන්නේ ලොකු කෙනෙක්. පොඩි කෙනෙකුට යන්න බෑ. එහෙම නැත්නම් ඊටත් ඉස්සර කාලේ ඉබ්බකාරක ආපු කාලේ ඉබ්බකාරකේ යන්නේ ලොකු කෙනෙක්. පොඩි කෙනෙකුට යන්න බෑ. දැන් ඉබ්බකාරකට වටිනකමක් තියනවද? දෙන්නේ නැහැ. දැන් අර මිත්සුබිසි ජිප් එකට තියනවද මේ අර පරණ ජිප් එකත් ඒවට දැන් තරක් තියනවද? නැහැ. දැන් ඔය ප්‍රාඩෝ ඉන්ටර්කූලර් කියලා වාහනෙට දැන් තරක් තියනවද? දැන් තරක් නැහැ. දැන් ඒක බාල වෙලා. නමුත් ඒ කාලේ හෙල්ලිලා හිටියා මිනිස්සු කෝකෙන් ගියාම. මොකද මේ වෙන්නේ? මනස තුල ඇති කරන සම්මත බලවේගය. ඒ ඕනම දෙයක් වෙනස් වෙනව නැති වෙනව. ඒ නිසා හැම මොහොතකම මවා ගැනීම වලින් අපිට නිදහස් වෙන්න පුළුවන් නම්, මැවීමෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් නම්, මවන් නැති අවස්ථාවකට තමන්ට පත් වෙන්න පුළුවන් නම් තමන්ට නිවන් දකින්න පුළුවන්. මඤ්ඤමානෝ කෝ භික්ඛු භද්දෝ මාරස්ස. මමත්වයට මවා ගැනීම වලට මනසට බැඳෙන කෙනා බැඳින්නේ මාරයාටයි. ඒකයි ඒ වචනේ තේරුම. මඤ්ඤමානෝ කෝ භික්ඛු භද්දෝ මාරස්ස. මමත්වය පැත්තට බැඳිලා මමත්වයේ කෝණින් දැකලා මමත්වයේ කෝණින් සිතලා ප්‍රාර්ථනා කරලා ක්‍රියා කරන කෙනා කාටද බැඳෙන්නේ? මාරයාට. මනස කියන්නේ මාරපාක්ෂික ධර්මතාවයක්. මිනිසුන් දන්නේ නැ මේ සේවය කරන්නේ තමාගේ හතුරෙකුට කියලා. මිනිසුන් හිතාගෙන ඉන්නේ මේ මගේ මිතුරයි කියලා. දැන් කුකුල් ලෝ ඇති කරන පුජ්‍යල ඉන්නවනේ. ඒ පුජ්‍යල උදේට ගිහිල්ලා කෑම දානවා, බෙහෙත් දෙනවා, ඈ ලෙඩක් හැදෙන්න දෙන්නේ, රකවරණය කරන. කුකුල්ලට හිතෙනවා මේ මගේ ඉන්න මිතුරා. ඇත්තටම බැලුවොත් මිතුරද හතුරද? හතුරා. කෑමක් දෙනවා, බෙහෙතුත් දෙනවා, වතුර ටික වෙලාවට දෙනවා. ඒ උනාට හතුරා. ඒ වගේ ඔබේ මනසටත් ඔය දෙයම ඔය රැවටිම තමයි මුළු මාත් ලෝකයේම වෙලා තියෙන්නේ. ඒ නිසා මමත්වයේ කියලා කියන්නේ අර කුකුල් බාලකයා වගේම කුකුලන්ට හතුරෙක් වගේම තමන්ට ඉන්න හතුරේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. මමත්වයෙන් යමෙක් නිදහස් වෙනවා නම් ඒක තමයි මාරයාගේ නිදහස් වීම කියලා කියන්නේ. මමත්වයෙන් නිදහස් වෙනවා නම් ඒක තමයි මාරයාගේ නිදහස් වීම කියලා කියන්නේ. මාරයාගේ නිදහස් වෙන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? අපි සාත්‍තරේ අහන්නේ හොරාගේ අම්මගෙන්. මාරයාගේ නිදහස් වෙන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? සාත්‍තරේ අහන්නේ නිදහස් වෙන්න හොරාගේ අම්මගෙන්. කවුද හොරාගේ අම්මා? අපි ප්‍රශ්නේ අරගෙන යන්නේ හිතටමයි ආයේ. ආකල්පයක් වෙනස් කරගන්න ආකල්පෙම ආයහනවා. මේක ඊටත් එහාට ගිහිල්ලා කියන්න පුළුවන්. සාත්‍ත්‍රය යන්නේ හොරාගෙන්මයි කියලා. හොරාගේ අම්මගෙන් නෙවෙයි, හොරාගෙන්මයි සාත්‍ත්‍රය යන්නේ කියලා. අපි ආයි ප්‍රශ්නේ අරගෙන යනවා. කොහොමද මනස ළඟටම යනවා? ගිහිල්ලා ආන කොහොමද මං හිතේ සැනසෙල්ල ඇති කරගන්නේ? කොහොමද මං මමත්වේ නිදහස් කරන්නේ? ඉතින් අපි වද කරලා ඇහුවොත් මනස කියනවා මට අඩක් වෙන්නන්න පුළුවන් නිර්වාණය. ඔය සම්මුති දැනුම කියන කෙන්නේ මේ භෞතික ඥානයත් එක්ක අඩයි කොටසයි. එතකොට බුදුරජාණන් වහන්සේ පූර්ණත්වයේ දැකීම සඳහා අපි ලෝකෝත්තර බවට පත් වෙන්න ඕන. ඕකේ කතාවක් ලස්සන තියෙනවා. මලියදේව මහරහතන් වහන්සේ රහත්තුන විදිය පිළිබඳව චිත්‍රවලින් ඇඳලා ඒ අපූර්ව සංකල්පය දීලා තියෙනවා මේ මාරේ ඇවිල්ලා කියන බුදුහාමුදුරුව පෙන්වන්න කියලා කිව්වම මට බුදුහාමුදුරුව පෙන්වන්න බෑ පූර්ණත්වය මං අඩක් පෙන්වන්න බුදුහාමුදුරුව අඩක් පෙන්වන්න ඒ වගේම ඔබට මේ කියන ධර්මයෙන් අඩක් ඔබට නිර්වාණය පිළිබඳව සංකේතයක් ඇති වෙනවා නමුත් පූර්ණත්වයෙන් වටහා ගන්න අපි යථාබෝධයට පත් වෙනවා අපිට නිදහස් වෙන්න තියෙන ආකාර දෙකයි ලෝකයේ ඕනම ක්‍රියාදාමයක් දිහා බැලුවම තියෙන ද්වාකාරයක් අට ලෝක ධර්ම කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති ලාභෝ අලාභෝ ආයස නින්දා ප්‍රසංස ආදී ද්වාකාරයක් තියෙනවා දැන් අපි මොකද කරන්නේ එක කකුලක් තියලා දකුණු කකුල ගන්න වම් කකුල තියෙනවා වම් කකුල ගන්න දකුණු කකුල තියෙනවා ධ්‍යාන පුළුවන් ඉතින් හාමුදුරනේ ඉතින් එච්චරයිනේ අපිට තියෙන්නේ ඉතින් අපි කොහොමද මේ ඊට එහා දෙයක් කරන්නේ අන්න ඒකට තමයි අදි චිත්ත අදි ඥාන ඕන එහෙම නැත්නම් අපි ඒකට පාවිච්චි කළා ලෝකෝත්තර ඥානය කියලා වචනයක් පාවිච්චි කළා කකුල් දෙකම ඉහළට ගන්නවා කකුල් දෙකම බිම තියන්න හොඳ නැහැ දවසක් වේගෙන් තර්ක කරන මහත්මෙක් ආවා ධර්මයේ පිළිබඳව මං කෝ ඔබතුමාට මං කෙටියෙන් කියන්නේ මේකයි කලබල වෙන්න එපා මම කියන්න ඔයාට පුළුවන් නම් පොළොවට බර දෙන්න නැතුව උඩ පනින්න කියලා ඕන කෙනෙක් උඩ පනින්න කියද්දි සැලම කරන්න මොකද්ද පොළොවට බරත් කරන තදින් ටච් කරනවා බර දීලා ඒ පීඩණය මතින් තමයි උඩට පනින්නේ මකෝ ආට පුළුවන් නම් එක සැරයක් පොළොවට බර කරන්න නැතුව උඩ පනින්න එතකොට කඹේ කෙල්ලුනෝ කඹේ කෙල්ලුනොත් ඒ කඹේ හිටවල තියෙන කොයිද පොළොවේ ඒත් ඉතින් පොළොවට බර දීලාද යන්නේ ගුවන් යානයක් යන්නේ කොහට දීලාද පොළොවට බර දීලා යන්නේ ඈ මේ වාතයට ප්‍රසාරණය කිරීමේ මේ පොළොවට එන්නේ බලය එන්නේ ඒ ගුරුත්වාකර්ෂණ බලයට අභියෝගයක් කරලා යන්නේ. ඉතින් මෙන්න මේක පොළොවට බර කරන්න නැතුව උඩ බලන අවස්ථාව. අපි හිතට හොරෙන් හිතෙන් නිදහස් වෙන්න ඕන. හිරගූඩුවක ජේලර්ට කියලා පනින්න බෑනේ. ඈ හිරකූඩුවට හොරෙන් හිරකූඩුවෙන් නිදහස් වෙන්නේ. හෙලේ. ඒ වගේ අපි හිතට හොරෙන් හිතෙන් නිදහස් වෙනවා. දැන් බලන්න ඔය ගැන විදර්ශනා කරන්න. ඔබ ඉගෙන ගැනීම ඇසීම පමණක්ම විශ්වාස කරන්න එපා. ඇසීමෙන් යම් දත්ත ප්‍රමාණයක් ගන්න. ඔබ මේ දේශනාවල් CD මගින් අසද්දී ගැඹුරින් අසන්න ගැඹුරින් පරිශ්‍රණය කරන්න. හමිනාන්සි කිව්වක් මොකද්ද මේ සිතට හොරා සිතෙන් නිදහස් වෙන්න ඔබම තනියෙන් මේක සංකල්පනා කරලා මේ උත්තරේ හොයාගන්න එතකොට හාමුදුරු කිව්වනේ මේ හිත ආශ්‍රය කිරීමම හිතට මායි ගියාම හිත මායයාටම වැටෙනවා කියලා අයි කිව්වනේ ඔව් ඔබ මායාව ආශ්‍රය කරන්න මායය ආශ්‍රය කරන්න මායම පාලමක් කරගන්න ඒකට වෙන්නේ මාරයගෙම කරේ නැගලා මාරය රවට්ටලා මාරයගෙන් නිදහස් වෙන්න. මෙතෙක් කාලයක් ඔබ රවට්ටලා තියාගත්ත නම් මාරය දැන් ඔබට කරන්න තියෙන්නේ මාරය රවට්ටලා මාරයගේ කරෙන්ටම නැගලා මාරයගෙන් නිදහස් වෙන්න. ජලය වැටුණු මිනිසෙක් මැරුණොත් මැරෙන්නේ ගොඩාවොත් ගොඩ එන්නේ එකම සාධකයක් නිසා. ඒ තමයි ජලය නැමැති කාරණය නිසා. එයා ගොඩාවොත් ගොඩ එන්නේ ජලයේ උදව්වෙන්. ජලය තෙරපල තරයට මතු වෙලා ජලයෙන් පීනලා එයා එනවා. ඒ බලය දෙන්නේ කාටද? ජලයට. පීනනවා කියන්නේ මොකද්ද? ජලයට. හැබැයි එයා පෙවිලා මැරුණොත් ඒ ජලයෙන්මයි. ඒ නිසා මේ මනස ඇතුලේ ඔබට ඕනනම් පීනල ගොඩ එන්නත් පුළුවන් පෙවිල මැරෙන්නත් පුළුවන් තේරුණානේ. එතකොට ඒ නිසා ඔබ මතක තියාගන්න, මම හිත ඔබට මාරේ කියලා අඳුන්නලා දුන්නට ඔන්නම් ප්‍රයෝජනේ අරගෙන ගොඩට පීනන්නත් පුළුවන්. ඉතින් ජල මාරයා, ජල රකුසා කියනවා. ඒ නිසා මේ මනස තුලින්, ඒකයි අපි කිව්වේ මනස තුලින් ඒ ප්‍රයෝජනේ ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සබ්බ රතින් ධම්ම රති ජිනාති. දැන් බල ඇලීම කියන්නේ හොඳ නැති දෙයක් නේ. ඒ වුණාට මෙතෙන්දි මේ ඇලීම කියන එක ධර්මයට ඇලීම කියන එක හොඳ දෙයක් හැටියට පෙන්වනවා. ඒ කියන්නේ පීනන්න උත්සාහ කරන එක ජලයේ තුල ඉඳගෙන හොඳ දෙයක් ගිලිලා මැරෙන්නේ නැතුව. ඒකයි කරන්න තියෙන්නේ. මේ එමන අපිට මනස එකපාරට ආශ්‍රය නොකර ඉන්න බෑනේ. මනස ආශ්‍රය නොකර ඉන්න බෑ අපිට. දැන් අපි ටික වෙලාවක් ඔයත්න්ට කාලය ලබා දෙන්න කැමති මේ කියන ලද විශේෂ ධර්ම කරුණු කීපයක් පරේක්ෂණය කරන්න, නුවණින් ගවේෂණය කරන්න ටික වෙලාවක් සංසුන්ව. එතකොට අර අහපු ටික තවත් පැහැදිලිව තවත් අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අර සුතමේ ඥානයට වඩා තමන්ට ප්‍රත්‍යක්ෂ ඥානයක් දැනෙන්න පටන් ගන්නවා වැඩිපුර. ඒ නිසා මෙතෙක් වෙලා මේ ස්වාමීන් වහන්සේ කියපු ඒ කාරණා පිළිබඳව එකිනෙක මේ කාරණාව මොකද්ද, මෙවැනි කාරණයක් කියෝ, මේ කාරණේ ගැඹුර මොකද්ද, මේ කාරණේක, ඒකට කියනවා ධම්මානුපස්සනා කියලා. බොහොම ස්වාධීනව, බොහොම නිදහස්ව ඒවයි තියෙන යථාර්ථය, ඒවයි තියෙන ගැඹුර අත්විඳින පච්චත්තං ප්‍රත්‍යක්ෂ කරන්න බලන්න. කෑමක් හදන විදිය කියලා දුන්නා. ඉතින් ඒ කෑම ඊළඟට රස බලන්න ඕන හරි විදියටම තේරුම් ගන්න, ඒක තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ. ඒ නිසා ධර්මය අනුභව කරන්න. දැන් අහ මෙතෙක් වෙලා හැදුව ධර්මය දැන් ඔබ අනුභව කරන්න ටික වෙලාවක්. ඒක බලව රස බල බල අනුභව කරන්න. මේ වැරද්දක් මොකක් හරි ඉතින් අහුවෙනව නම් ආයෙ ඒක සාකච්ඡා කරලා අපිට හදා ගන්න පුළුවන්. මේක තුන බහදුරු වැඩි වුණා, මේක අඩු වුණා, මෙතන ලුණු වැඩි වුණා කියලා හදා ගන්නවා වගේ ආයෙ අපිට හදා ගන්න පුළුවන් රස බලන කෙනාට. රස බලන්නේ නැති කෙනා හැමදාම අහනවා, එයා රස දන්නේ නැහැ. ඒ නිසා රස බලන්න ටික වෙලාවක් ධර්මයෙන් විමර්ශනය දෙන්න හොඳයි. තේරුවා සර්. හොඳයි. පරේක්ෂණය කාලයක් තුල හැමෝම සිටියා. මේ පරේක්ෂණ කාලය හොඳයිද? අපි ඇහුවට වඩා දෙයක් අහලා තියෙනවට වැඩිය දෙයක් තේරුණාද? අහලා තිබුණට වඩා දෙයක් පරේක්ෂණයේදී වඩා ඒ තේරුණ දේ තවත් දීප්තිමත්ව තේරුණාද? සාමාන්‍යයෙන් තමන් දේශනයක් ඇසුවාම දීප්තිමත්ව තමන්ගේ සිතේ පිහිටන්නේ කරුණු කීපයයි. කරුණු කීපයක්. ඒ කරුණු කීපය තුළින් තමයි මතු කළ ගන්න ඕන ධර්මය. තවත් ඉතාම කෙටියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද කාරණයක් කියලා දෙන්න පුළුවන්. යංකෝ භික්ඛු දුක්ඛං අනත්තා අනිත්‍යනියං తත්‍රතේ චන්தோ පහතබ්බෝති. යංකෝ භික්ඛු දුක්ඛං, යංකෝ භික්ඛු අනත්තා, යංකෝ භික්ඛු අනිත්‍යනියං తත්‍රතේ චන්தோ පහතබ්බෝති. මහණෙනි, යමක් දුකට හේතුකාරක වෙනවා, මහණෙනි, යමක් අනාත්ම ගුණයකින් යුක්ත නම්, මහණෙනි, යමක් අනිත්‍ය ගුණයකින් යුක්ත නම්, එවැනි දේවල් වලට తත්‍රතේ නැවත නැවත බැඳීම චන්දෝපහාතම් හෝති. එවැනි දේවල් වලට නැවත නැවත බැඳීමෙන් තියෙන කැමැත්ත, తత్రతే ඡන්දෝ, අට ලබා දෙන ඡන්දේ හිතෙන් ප්‍රහාණය කරා. එක එක ලොල් භවෙන් යුක්ත අයිනෝනේ. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වලින් පාත්‍ර වෙන උදවිය මේ කරුණ වලට සමහර උදවිය ඒවට ඇලෙනවා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කළේ. සමහර උදවිය නේ සීල දෙන ඇලෙනවා ඒකට. චත්තතේ දන්දෝ පහතම් බෝති. ඉතින් මේක අනිත්‍ය කියන වචනේ හරි ජනප්‍රියයිනේ. බෞද්ධය අතර ඉතාම ජනප්‍රිය වචනේ මොකද්ද කියලා අහුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒකෙනුත් අනිත්‍යයි කියන එක හරිම ජනප්‍රියයි. බොහොම ජනප්‍රියයි. ඉතින් මේ ඒක මානවකෙක් ගිහිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේට පොඩි බණ කතාවක් කියලා දෙන්න හැදුවා. මානවකයා ගිහිල්ලා බුදුහාමුදුරන්ට බණ කතාවක් කියලා දෙන්න හැදුවා. මොකද්ද මේ මානවකයා ගිහිල්ලා කියන්නේ? මේ ස්වාමීනි, මේ තියෙන හැම දෙයක්ම ඉතින් කැඩෙනවා බිඳෙනවා අනිත්‍යයිනේ. අපිටත් උනත් ඇවිල්ලා අහන්න පුළුවන් නායක මාත්‍ය කනපල. ඒ ඇසීම වරදක් නෙමෙයි. හොඳයි. මේ ස්වාමීනි, මේ හැම දෙයක්ම කැඩෙනවා බිඳෙනවා අනිත්‍යයි නේද කියලා ඇහුවා. අපිත් කියනනේ හිල පාසලේ ආම්දරන් උනත් කියනවා නේද? බලන්න ජීවිතයේ ඇති හැම දෙයක්ම විනාශ වෙනවා නැති වෙනවා නේ. බුදුරජාණන් වහන්සේ ඕක තමයි. ඔන්න ඔය සංකල්පය තමයි මේ ලෝකේ ලොකුම පරමාර්ථය සහ ලොකුම ගැඹුර හැටියට ලෝකේ අරගෙන තියෙන්නේ. ලෝකෙ ඉහළටම පාත්‍ර වෙන බුද්ධියට ගිහිල්ලා ගිහිල්ලා යන්නේ මොකක්ද? හැමදේම නැති වෙනවා. හැමදේම නැති වෙනවා. හැමදේම අනිත්‍යයි. වැඩක් නැහැ කියන මට්ටමට තමයි එන්නේ. එවිට බුදුරජාණන් වහන්සේ මානවකයාගෙන් අහනවා, මානවකයෝ ඔබ අනිත්‍ය නිට්ටය කරගෙන නේද ඉන්නේ? ඒ හරි නොපෙනෙන සියුම් කාරණයක් තමයි. ඔබ අනිත්‍ය නිට්ටය කරගෙන නේද ඉන්නේ? ඒක අලුත් කෙනෙකුට නම් මේක තේරෙන්නේ නැහැ මොකද මේ කිව්වේ කියලාවත්. නමුත් ධර්මයේ ටිකක් ප්‍රගුණ වෙච්ච කෙනෙකුට මේක ලොකු රසයක් තියෙන, මිහිරක් තියෙන හරි ගැඹුරු කාරණයක්. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ඇතුළු ලෝකේ බහුතරයක් බෞද්ධයෝ අනිත්‍ය නිට්ටය කරගත්ත පිරිසක්. ඒ නිසයි නිවන් මඟ නැති වෙලා තියෙන්නේ. ඒකයි නිවන් මඟ ඇහිරිලා තියෙන්නේ. අනිත්‍ය බව ආත්ම කරගෙන, අනිත්‍ය බව නියත ධර්මයක් කරගෙන, අනිත්‍ය බව සදාකාලික ධර්මයක් කරගෙන, අනිත්‍ය බව ලෝකයේ තියෙන පරම සත්‍ය හා පරම පරමාර්ථය හැටියට පත් කරගෙන, එහෙම කරගත්ත මොහොතේදීම අනිත්‍ය පෙරලෙනවා නිත්‍ය බවට. දැන් තේරුණානේ? අනිත්‍යත් ඕනනම් කෙනෙකුට නිත්‍ය කරගන්න පුළුවන්. මේ වගේ කාරණයක් ඉතින් අවදි වෙනවා නම් මේ සමාජය තුළ ඔය දහම් ගැටලු එකක්වත් දිහි වෙන්නේ. ඒ නිසා ඔබට නිත්‍ය පමණක් නෙමේ අවශ්‍ය නම් අනිත්‍යත් නිත්‍ය කරගන්න පුළුවන්. කියන්නේ මේ දේ වුණත් අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහෙන් එකකට ගොනු වෙන්න හැදුවොත් ඒ ඕනම එකක් නිත්‍ය වෙනවා. අපි ඕනම කාරණයක් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන නිරුද්ධ වෙන විදියට හදාගත්තොත් ඒ දෙයින් අපි නිරුද්ධ වෙනවා. නිත්‍ය කරනවා, නියම කරගන්නවා, අල්ලගන්නවා. මේ ලෝකේ නිත්‍යයි කියලා දෙයක්වත් නැහැ, සුඛයි කියලා දෙයක්වත් නැහැ, ආත්මයි කියලා දෙයක්වත් නැහැ. හැබැයි බෞද්ධයෝ කියනවා අනිත්‍යයි කියලා දෙයක් තියෙනවා, දුකයි කියලා දෙයක් තියෙනවා, අනාත්මයි කියලා දෙයක් තියෙනවා කියලා කියනවා. ආයි කියනවා ඒ බෞද්ධයම කටින් නිත්‍යයි කියලා දෙයක් නැහැ. සපයි කියලා දෙයක් නැහැ. හෑ? කියලා කියනවා. එතකොට බලන්න මේ හොඳට ඔළුව කල්පනා කරන්න නැතුව කියන වචනනේ. සපයි කියලා දෙයක් නැත්තම් ලෝකේ බිහි වෙන්නේ නැහැ දුකයි කියලා දෙයක්. නිත්‍යයි කියලා දෙයක් නැත්තම් ලෝකේ අනිත්‍යයි කියලා දෙයක් බිහි වෙන්නේ නැහැ. ආත්මයි කියලා දෙයක් ලෝකේ බිහි වෙන්නේ නැත්තම් අනාත්මයි කියලා දෙයක් නැහැ. යමෙක් අනාත්මයි කියලා දෙයක් ලෝකේ නැහැ කියනවා නම් ඔහු පරම සත්‍යයක් ඔහුගේ වචනයෙන් පිට වෙන්න නම් ඔහු කියන්න ඕන අනාත්මයි කියලා දෙයක්වත් නැහැ කියලා. ආත්මයි කියලා දෙයක් නැහැ කියලා කෙනෙක් කියනවා නම් එයා කියන්නම ඕනේ කටින් වචනයෙන් ඒක සත්‍යයක් බවට පෙරලා යන්න අනාත්මයි කියලා දෙයක්වත් ලෝකේ නැහැ. එහෙම නැත්නම් ඒක සත්‍යයක් වෙනවද? ඒක සත්‍යයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක සත්‍යයක් බවට පෙරලෙන්න නම් ඒකාන්ත වශයෙන්ම මේ 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 කොටස් දෙක පිළිබඳවම තේරුම් කරගන්න ඕන. වටහා ගන්න ඕන. දැන් මේව තමන්ගේ ඥාණයට, තමන්ගේ බුද්ධියට එකතු කරගන්න. එකතු කරගෙන මේ ධාමේ කිමිදෙන්න, ගිලෙන්න. මේ ධාමේ ගිලෙනකොට ඔබට වරදක් වෙන්නේ නැහැ. ධර්මයේ කියලා කියන්නේ පවිත්‍ර කාරකයක් වගේ දෙයක්. ධර්මය අල්ලන්න යනකොට සිදුවෙන්නේ ඇතහැරීම. ඒ ශ්‍රී සද්ධර්මයේ වෙන්න ඕන හැබැයි. එහෙනම් බණ කතා හරියන්නේ නැහැ. බණ කතා කියද්දී පැටලිලා නතර වෙයි. එහෙම නැත්නම් මිනිස්සෙට ජීවිතේ පහ වෙලා සිය දිවි හානි කරගන්න මට්ටමටපත් වෙයි. කතා අහන්න කියලා. ඒ නිසා ලෝකයේ පිළිබඳව ප්‍රශංසා කිරීමවත්, ලෝකයේ පිළිබඳව පිළිකුල් කිරීමවත්, ලෝකයේ පිළිබඳව සංකල්ප ගොඩනගල සංකල්ප මතින් පුජ්‍යලයා සංවර වීමවත් නෙමෙයි සිද්ධ වෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙන්නේ හාමුදුරු කෙනෙක් ළඟට ගියොත් හාමුදුරු හිමින් කතා කරන කෙනෙක් එන්න ඕන. අන්න මාර්ගඵල ලබලා ඉන්නේ හාමුදුරු. හාමුදුරු කලබල නැතුව ඉන්න ඕන. අලුත් විලාසිතා උපකරණ ලැප්ටොප් කම්පියුටර් තියෙන්න බෑ. මුකුත් නැතුව ලෑල්ලේ බුදියන්න ඕන. අන්න බලන්න අල්පේච්ඡකම. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත. ඈ? එහෙම වෙන්නේ නැත. කෙනෙකුගේ ශරීර පහසුර තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕන. දේවල් තියෙනවා. ඒ නිසා ඒ ආකාරයෙන් යම් යම් පුජ්‍යලයෝ ජීවිතේ වෙනස්කම් ඇති කර ගැනීම බාහිරම් පරිපජ්ජසි. බාහිර පෙනුමක් වර්ධනය කර ගැනීමක් පමණයි. මොකද මමත් සෙරප්පු නැතුව ගීපු කෙනෙක්. මමත් පාත්‍ර පාවිච්චි කරපු කෙනෙක්. මමත් මුදල් පාවිච්චි කරන්නේ නැතුව බස් ටිකට් එකෙන් පාරේ වැඩම කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් සෙරප්පු නැතුව ගිහිල්ලා ප්‍රතිඵලය තමයි මාර්ගඵලයක් හම්බුනේ. මේ ඇඟිලි කරුකුණු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ දවසක් පිටකොටුවේ වැස්ස හොඳටම වැස්සේ දවසේ. ඉතින් මට බස් එක හොයාගන්න එහෙ මෙහෙ පිටකොටුවේ සෙරප්පු නැතුව ඇවිද්දොත් මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතාගන්න. එකම කළු තාර තට්ටුවක් තියෙන්නේ, කුණු තට්ටුවක් තියෙන්නේ. ඒ වගේ දේවල් තමයි Tamanට ලැබෙන්නේ. ඉතින් අපි ජීවිතේ නොයෙකුත් දේවල් ගොඩනගනවා. නමුත් දන්නේ දවසක් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණෙක් ළඟට ගිහිල්ලා ඔහු පව් හොදනවා. ගංගානම් නදී අදත් හොදනවා පව්. ඉතින් ගංගානම් නදී බුදුරජාණන් වහන්සේ මේ කොහොමද බ්‍රාහ්මණයේ පව් දැන් කොච්චර හේතිලාද? දන්නේ නැහැ ස්වාමීනි. තා කොච්චර සෝදන්න තියනවද? දන්නේ නැහැ ස්වාමීනි. අපිටත් පරම්පරාවෙන් කිව්වා අපිත් ඉතින් ගඟේ බැහැලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊටාම සරල කාරණයක් කියලා කිව්වා. එහෙමනම් බ්‍රාහ්මණය මොහොමතක් කල්පනා කරලා බලන්න මේකේ ඉන්න ගේම් බෝයි මාළුයි මැඩියෝයි කොච්චර වාසනාවන්තයෝද. ඒ තත්ත්වයම දාම ගඟේ ඉන්නේ නේද? ඒ නිසා සම්මතයේද රැවටුණාට පස්සේ ඒක හරියට CD එකක් වගේ. CD එකට මොනවා හරි කවනවා. කැවුවට පස්සේ මොකද වෙන්නේ? ඒ CD එක කියවනවා නම් කියවන්නේ CD එකේ තියෙන එක මිසක් වෙන දෙයක් කියවන්න දන්නේ නැහැ. ඒ නිසා CD මොලේ අයින් කරන්න. CD මොලේ අයින් කරන්න. අපිට ඕන සජීවී මොලේ. CD මොලේ කියලා කියන්නේ මතකයෙන් ක්‍රියාත්මක වෙන මොලේ. සජීවී මොලේ කියලා කියන්නේ නිතරම ප්‍රත්‍යක්ෂතාවයට ඉඩ දෙන නුවණ. ප්‍රත්‍යක්ෂතාවට යනවා තියෙන. එයාට තෝරගන්න පුළුවන් මොන ආගමේ මොන ප්‍රතිපත්තිය මොන જાතිය මොන කෙන හරිද කියලා තියෙනවා. ඒකත් එයාට හොඳටම හරි කියලා පේනවා. වරදක් කියලා තියෙනවා නම් එයා අවිවාදාත්මකව වරදත් ඒකේ තේරුම් ගන්නවා. වරද මා කළත් මගේ මව් පියන් කළත් වෙන ආගමක කළත් වරද වරදමයි. එයාට තේරෙනවා හරිනම් ඒක කවුරු කළත් කොහොම කළත් ඒක හරිනම් හරි හරි විදියටම තේරෙනවා. ඒක තමයි සජීවී ධර්ම කියලා කියන්නේ ඒකට. ඒ නිසා තමයි කිව්වේ මහරජ ඔබ රාජවංශී මම බුද්ධ වංශී. ඒ නිසා මේ ධර්මයේ තුලින් ආකල්පමේ වශයෙන් අපි පාත්‍ර වෙන්න ඕනේ, ආකල්ප වෙනස් කරගන්න ඕනේ. කිසිම දහමකට අභියෝගයක්වත්, කිසිම දහමක් හෙළා දැකීමක්වත්, කිසිම දහමක් අනුමත කිරීමක්වත් නැහැ. සියලු තන්හි තිබෙන හොඳ දෙයට, නිවැරදි දෙයට ගරු කරන අතර තමාට හා ලෝකයට අහිත බිනිස පවතින දේවල් ප්‍රතික්ෂේප කරන අතර යහපතක් කිරීම උදෙසාවත්ද අයහපතක් නොකරන දහමක් තුල අපි ජීවත් වෙනවා. ඒ අපි සමහරලාට කේන්ද්‍ර ගන්නවා කෙනෙක්ගේ යහපත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සමහර වෙලාවලට එහෙම කේන්ති ගන්නෝනේ. දරුවෝ වෙනුවෙන් දරුවන්ට පහර දෙන්නේ සමහරලාට යහපත වෙනුවෙන්. ඔහු කේන්තියක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සුන්ගේ අයහපත වෙනුවෙන්වත් යහපත වෙනුවෙන්වත් බුදුරජාණන් වහන්සේලා කේන්ති නොගනී. කේන්ති ගන්නෑ. යහපත වෙනුවෙන්වත් අයහපත වෙනුවෙන්වත් කේන්ති ගන්න. ඇයි ගන්න නැත්තේ? ඇයි ගන්න නැත්තේ? අරයා කරපු වැරද්දට වඩා වැරද්දක් තමයි තමන් කේන්ති ගැනීම. එතකොට වැරදින් වැරද්ද සම්බන්ධ කිරීමෙන් වරදක් නෙවැරදි කරන්න බෑ. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් තමයි හැමදේම සිසුන්ට ගැන්වේ. කවදාවත් කෝටු පාරක්වත් කොහෙවක්වත් ගහලා නැහැ. භික්ෂු සංඝයා ලක්ෂ ගණන් හිටියා, දාමරිකයෝ හිටියා. කිසි කෙනෙක් පාලනය කරන්න දැඩි බලපෑම් පුරුන්නේ. ඒ බොහොම ආදර්ශයෙන් ඉබේට මේ දේට ඇති වුණා. ඒක හරියට තේරුම් ගත්තා නම් අපි වෙනස් වෙන දන අපි වැඩෙනවා. අපි වැඩෙන තරමට අපේ හෙවන, අපේ මල්වල සුවඳ, අපේ ගහේ හැදෙන පළතුරු වල තියෙන ඵල ලෝකයා භුක්ති විඳිනවා. ඒ නිසා අනිත් කෙනෙකුට බෙදා දෙන්න නෙමෙයි සැල්ලම උත්සාහ කරන උන ධර්මයේ තමන් අවබෝධ කරගන්න, තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න. අප්‍රමාදයෙන් සම්පාදයට එක දිගට මහන්සි වෙන්න. ඇයි එක දිගට මහන්සි වෙන්න කියලා කියන්නේ? මේකේ ඇති වෙනවා ශක්තියක්, කුසල ශක්තියක්. ඒ කුසල ශක්තිය මතින් දිගටම ශක්තියින් එක්ක ශක්තියින් ගැටලා වර්ධනය වුණොත් තියෙන උදාහරණයක් වශයෙන් අපි බැලුම් බෝලයක් පුම්බනවා කියන්නේ ටිකක් පුම්බනොත් තියලා තියෙන ආයෝග බහැලා යනවා. බැලුම් බෝලයක් වුණත් ඔබ දැකලා ඇති හොඳටම කට බැඳලා තිබ්බත් ඒකේ තියෙන වාතය එළියට එන ගතියක් තියෙනවා. ටයර් එකක වුණත් එහෙමයි අඩු වෙනවා. ඒ වගේ දැන් මේක මනසත් තමන්ගේ බැලුමත් නම් මේක පුපුරා යන්න ඕනේ. මේ පුපුරා යෑම තමයි සක්කාය දිට්ඨිය නැතිවීම කියලා කියන්නේ. හදවත නෙමෙයි මනස. හදවත නම් පුපුරා යන්න එපා. ඒක දෙන්න ඕනේ. මනස පුපුරා යන්න ඕනේ. එතකොට එක දිගට ධර්මයේ යෙදීම තුළ අපිට පුළුවන්කම තියෙනවා ධර්මයේ ළඟා කර. ඕක ඒ කාලේදී බුදුහාමුදුරු උපමා කළා ගිනි අවුලවා ගන්න මිනිස්සෙක්. ඔව් ඒ වගේ උත්සාහ කරන්න කියලා කියන්නේ ඒ වේග ඉක්මනින් කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රමාද වෙන්න එපා කියන එකනේ. මම මේ කියලා මේ මතක් කරන්නේ මේ ප්‍රමාදය වුණොත් ඒ කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ගිනි අවුලවන කෙනෙක් අද පොඩ්ඩක් පොඩ්ඩක් අතුල්ලලා ඉඳලා ආයෙ හෙට තා චුට්ටක් අතුල්ලලා එතකොට ලීයනි මිලා. ලී කෑලි දෙකක් එකට ගස්ඨණය කරලා තමයි ඉස්සර ගිනි අවුලවා ගන්නෙ. ගිනි පෙට්ටි තිබුණ නෑ, ලයිටර් මොකුත් තිබ්බේ නෑ. ඒ නිසා ඒ කෙනෙක් එක දිගටම ගිනි ඇවිලෙනකන් උත්සාහ කරනවා වගේ ඔබත් එක දිගට සතියක් දෙකක් මුළු ධර්මයේ වෙනුවෙන්ම කැප වෙලා මේ විභාගය සමත් කරගන්න. එතකොට ඉවරයි මේ කාරණේ. ආයි තමන්ගේ අර தත්ත්වයේ ලෙවල් එක බහිනකන් ඉඳලා ආයි කළාම ආයි යම් කිසි ලෙවල් එකකට ගොඩනගා ගන්නවා, ආයි බහිනවා, ආයි අඩු වෙච්ච ටික පුරව ගන්නවා. ඒ නිසා නමුත් එයාට මනස අතික්‍රමණය කරන්න පුළුවන් වෙන්නේ හැමදාම යම් කිසි මට්ටමකට දියුණු වෙනවා, පහළට වෙනවා. ඉතින් මමත් ධර්මයේ තේරුම් ගන්න සමයේදී ඔහොම தත්ත්වයක් තිබ්බා. එහෙම தත්ත්වයක් තියෙනකොට මට හිතුණා දැන් බලන්න මිනිස්සු මැරෙනවානේ, ප්‍රියානතුරු වලින් මැරෙනවා, ඩෙන්ගු හැදිලා මැරෙනවා නෝකත් යන හදිසිය මෙහෙම ඉතින් මනස සැහැල්ලුයි නේද? දැන් බන ටිකක් ඇහුවට පස්සේ මනස හොඳයි, සැහැල්ලුයි. ආ ඒ නිසා මම ඉන්න ඕන කියලා ඔහොම ඉඳලා ඉවරලා ඔහොම ප්‍රමාද වෙවි ඉඳලා හදිසිය එකපාරට මල කෝවායි අවස්ථා. සක්කාය දිට්ඨියෙන් ඉන්න පුචිලයට නියත ගතියක් නැහැ. එයා කිඹුලෙක් වෙන්නත් පුළුවන්, කැරපොත්තෙක් හුණෙක් වෙන්නත් පුළුවන්. ආයේ අතරින් අවස්ථාවක් අරගෙන මනුෂ්‍යාත්මයක් ලබනවා කියලා කියන්නේ මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ. හරිම අමාරු මනුෂ්‍යාත්මයකට. මනුෂ්‍යාත්මයකට එන්න හරිම අමාරු. තේරුණානේ? එතකොට මේකේ සත්‍ය පුජ්‍යලේ කාත්මයක් නැහැ කියලත් අපි කියනවා. නැහැ තමයි. ඒත් ඉන්නවා. ඒ කොහොමද? දැන් මහත්යෙට ඉඩමක් නැහැ කියලා මට කියන්න පුළුවන්. මඩත් ඉඩමක් නැහැ, මෙතන ඉන්න කිසි කෙනෙකුට ඉඩමක් නැහැ. හැබැයි ඉඩමක් නැද්ද? කෑල්ලක් අල්ලගත්තොත් නඩු කියන්නේ ඉඩමක් නැද්ද? තියෙනවා. ඒක තමයි අවිද්‍යාව තුලින් ඇතිවෙන එනර්ජි ශක්තිය තමයි සසරට යන්නේ. ඒක අවිද්‍යාත්මකයි. ඒ සත්ත්වයේ එනර්ජි එක, ඒක ශක්තිය. ඒකයි මේ භවයෙන් භවයට යන්නේ. නමුත් සත්ත්ව පුජ්‍යලයක් නැහැ. ඔන්න ඕක තේරුම් ගත්තේ නැති වුණොත් හන්නේ කියන මේ කියන්නේ සත්ත්ව පුජ්‍යලයක් නැහැ කියන්නේ. අන්න එතන තේරුම් ගන්න. ඉන්නවා අවිද්‍යාත්මක ශක්තිය. ඒ ශක්තිය තමයි මේ යන්නේ සසර. ඒක හොඳට වටහා ගන්න. එතකොට සසර ගමනේ ස්වභාවය තේරුම් කර ගන්නත් පුළුවන්, පරමාර්ථ සත්‍යයේ ස්වභාවය තේරුම් කර ගන්නත් පුළුවන්. යනවා තමයි. ඒ හැබැයි විද්‍යාත්මක ශක්තිය නෙමේ ගලාගෙන යන්නේ, අවිද්‍යාත්මක ශක්තියයි. එහෙම නැත්තම් මේක මේ භවයේ පමණක් අර ඉපදුනා, මේ අපි වැරදි සංකල්පයක් ඇති කරගෙන තියෙනවා, ඒකයි අපිට මේ සංසාරයක් තියෙන්නේ කියලා එහෙම වැරදි හැඟීම් වලට යන්නේ. ඔය සත්‍ය තේරුම් ගන්න. සමහර අය ඉන්නෝ ආත්මයක් පිළිගන්න අය ඉන්නෝ, පිළිගන්න නැති අය ඉන්නෝ. පිළිගන්න නැති අයටත් පිළිගන්න අයටත් සිදුවෙන්නේ එකම දේ. මිනිස්සෙකු විසින් උඩින් ඇති කරගන්න දැනුමක් එහෙම නැත්නම් උපකල්පනයක් පරමාර්ථයට වැදගත් නැහැ. පරමාර්ථයේ ගැඹුරු මනස යටි මනස ගලාගෙන යන්නේ ඒ මනසට ආවේනිකවයි. යම්කිසි ගහක් තියෙනවා, පොල් ගහක්. කෙනෙක් හිතන් ඉන්නෝ මේ ගහ මගේ කියලා. තව කෙනෙක් හිතන් ඉන්නෝ ඒ ගහ මගේ නෙමෙයි කියලා. හැබැයි ගහ ගන්නෙ ගහට අදාළ න්‍යාය. ඒක ගෙඩි හැදෙන කාලට ගෙඩි හැදෙනෝ, ගිරි වැටෙන කාලට ගිරි වැටෙනෝ, ගහ මැරෙන කාලට ගහ මැරෙනෝ මගේ කියලා කවුරු හිතන් හිටියත් නැතත්. තේරෙනවනේ? ඒ නිසා මිනිසුන් බාහිර මනසින් ඇති කරගන්න ආගමික සංකල්ප හුදෙක් පුස්සා. ගහගන්න ගහේ න්‍යාය. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔබ මෙතෙන්දි පාවිච්චි කරන්නේ ප්‍රඥා මහිමය. ප්‍රඥා මහිමෙන් ඔබ ආලෝකමත් කරනවා. මම ලෝභයෙන් විතරක් නෙමෙයි නිදහස් වෙන්න ඕන. ඔබ නිදහස් වෙන්න අලෝභේන. ඔබ දෝෂයෙන් විතරක් නෙමෙයි නිදහස් වෙන්න ඕන. ඔබ නිදහස් වෙන්න අදෝෂයෙන් උත්. හැබැයි ගෙදර ගිහිල්ලා මුකුත් කතා නොකර පැත්තකට එලා ඉන්න පුරුදු වෙන්න එපා මේක අහලා. මේක බාහිර ක්‍රියාවලියක් නෙමෙයි, මේක ඥාන දර්ශනය. නුවණින් මේකේ තියෙන ගැඹුර බලන්න. ඔබ නිදහස් වෙන්න ඕන මෝහයෙන් පමණක් නෙමෙයි, ඔබ නිදහස් වෙන්න අමෝහයෙන්ුත් නිදහස් වෙන්න. දැන් මේ කාරණේ අපි විමතියටපත් කරනනේ. බහු ධාතුක සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කළා. ලෝභෝ නිධානං කම්මානං සමුදයාය. ලෝභෝ නිධානං, ලෝභයෙන් නිදන් කරගත්ත, තැම්පත් කරගත්ත. අලෝභෝ නිධානං කම්මානං සමුදයාය. අලෝභයෙන් නිදන් කරගත්තද කර්ම බලවේගෙන උතුම් නිදහස් වීම. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. අදෝසෝ නිදානං කම්මානං සමුදයාය. මෝහෝ නිදානං කම්මානං සමුදයාය. අමෝහෝ නිදානං කම්මානං සමුදයාය. දැන් නිදහසෙන් තව මොනව හරි තියෙනවද? සියල්ල සම්පූර්ණයි. ධර්මයේ සියල්ලම කියලා ඉවරයි. තව කියන්න එක වචනයක්වත් නැහැ. ආයිත් මං කිව්වා කිව්වත් කියන ওই ටිකම තමයි. ඒක කියන අර වෙනස් ආකාරයක් වෙනවා මිසක් ඔය කියපු ටිකම තමයි. ඔයින් එහා නැහැ. මේ වචන මේ දහම් පදයේ ඇතුලේ මුළු ත්‍රිපිටකයේම තියෙනවා. ඉස්සර එක සූත්‍රයක් අහලා නිවන් දැක්ක, දැන් මුළු ත්‍රිපිටකයම පාඩම් කළත් නිවන් දකින්නේ නැහැ. සමහර අය නිවන් දකිනවා කෙසේ වෙතත් සුගතිගාමීවත් වෙන්නකෝ. සුගතිගාමීවත් වෙන්නකෝ. සුගතිගාමී වෙන්නෙත් නැහැ සමහරලාට. චේතනාව පිරිසුදුව ක්‍රියාත්මක වුණොත් සතර අපාය. අපායක් තියෙනවා. මේ පොළොව යට අපායක් තියෙනවා. ඒ කියන්නේ යම් යම් සැකසිච්ච තැන්. දැන් ওই പ്രേත භූතාත්ම අපි හිතන ජීවත් වෙන ඉතාම කුණු කසල වලවලන කියනවා. ඒ වගේම මේ පොළොවේ අධික රස්නේ තියෙන තැන් තියෙනවා. අධික උණුසුම් තැන්. ඒ තැන්වල උපදිනවර මනෝ විඥානේ. එයා දැවෙනවා, තැවෙනවා. කොයි වගේද දුක? හීනේකින් විඳින දුකක් වගේ. ඔබ හීන් දැන් ගින්නෙන් අපි ඇත්තටම හීනෙන් දැක්කොත් කෙනෙක් කිඹුලෙක් කෙලවනවා, නයෙක් කෙලවනවා, පස්සේ මොන තරම් ඔහු ඒ හීනේ තුල භීතියටපත් වෙනවද? ඒහා සමාන යා දුක් විඳිනවා. ඒ මනස දුක් විඳිනවා, විපාක විඳිනවා ඔහු කරපු දේ. ඒ නිසා නිතරම අධ්‍යාත්මික දේ නිවැරදි දේ එළියට ලබා දෙනවා. අධ්‍යාත්මයට හොඳට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දුන්නහම එයා හරියටම තෝරලා දෙනවා මේක හොඳ, මේක වැරද්ද, මේක ක්‍රියාවේ ප්‍රතිඵලය, මේක මේක ලෝක සත්‍ය කියලා එයා කියලා දෙනවා. නමුත් ඒ ඉගැන්වීම පසකට දානවා ලෝකේ ආගම් වලින්, සංස්කෘතීන් වලින්, නොයෙකුත් රටාවල් වලින්, න්‍යායවන් වලින්, ආයතන වලින් අපිට ලබා දෙන අන නිසා. ඒ අන සමහරලාට හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. වඩාම වැදගත් වෙන්නේ ඔබේ මනසට ඔබ සවන් දෙන්න. ඔබේ අධ්‍යාත්මික මනසට ඔබ ගැඹුරින් සවන් දෙන්න. සවන් දෙනකොට ඔබට ඊටාම නිවැරදි දේ ගෙනල්ලා දෙනවා. අපිට එහෙම මනස පිළිබඳව පූර්ණ විනිශ්චයක් තියෙන කෙනෙකුට, මනස පිළිබඳව දන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා මනස හොඳ විදියට හැඩගස්ව ගන්න, කැමතිනම් මනසෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න, පූර්ණත්වයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වුණාම තියෙන වටිනාකම තමයි ඔබට ඔබගේ ඉඳුරම් පහ වැඩක් නැහැ. ඔබ එතම් පටන් ගන්නවා ඇසෙනුත් නොවි, කනෙනුත් නොවි, නාසෙනුත් නොවි, දිවෙනුත් නොවි, ශරීරෙනුත් නොවි, මනසෙනුත් නොවි ලෝකේ ස්පර්ශ කරන්න පුරුදු වෙනවා. මේ හයෙන් තොරව ලෝකේ ස්පර්ශ කරන්න පුරුදු වෙනවා. දැනට ඔබ ස්පර්ශ කරන්නේ මොකෙන්ද? ඔය කියපු හයෙන්ද නැද්ද? ඔබ ලෝකේ ස්පර්ශ කරන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, ශරීරෙන්, මනෙන්. ඒකෙන් ගන්න දැනුම තියෙන්නේ. අන්න එතන ඉඳලා ඔබ ආරම්භ කරනවා මේ සත්වෙනි ඉන්ද්‍රියකින් ලෝකේ ස්පර්ශ කරන්න. ඒක තමයි අදුක්කම සුඛ ලැබෙන. ඒ ස්පර්ශය, ඒ ලෝය, එතනින් ලෝ හඳුනා ගත්තාම මේ ලෝ අතිශයින්ම මනහර තැනක්. ඇයි? එයා දුක්ඛ සංකල්පේත් නැහැ, සුඛ සංකල්පේත් නැහැ. ඔහු නিত্য සංකල්පේත් නැහැ, අනිත්‍ය සංකල්පේත් නැහැ. ඔහු ආත්ම සංකල්පේත් නැහැ, ඔහු අනාත්ම සංකල්පේත් නැහැ. ඒ කියන්නේ මේ දෙකම නැහැ කියන සංකල්පයක් ආයි අපි හදාගන්න උවමනාවකුත් නැහැ. මොකද සබ්බේ සංඛාරා අනිච්ඡාති කිව්වහම මේකත් සංකල්පයක් කරගන්න ගියොත් අනිත්‍ය නිට්ඨ කරගත්තා තමයි. තේරුණානේ? දැන් මේ කියන ධර්මයක් අපි සංකල්පයක් අරගෙන කාට හරි බනින්න, දොස් කියන්න, මේ පෙරලන්න, සටන් වදින්න ගියොත් එහෙම එතනත් අනිත්‍ය නිට්ඨ කරගත්ත බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ හරීම නිහඬව, හරීම නිස්සලව පිළිගන්න අයට, කැමති අයට මේ දහම කියලා පුදුමාකාර නිහඬ හා සාමකාමී දහමක් මේක. පැහැදිලි නේද? දැන් හොඳයි, දැන් වෙලාවත් ඉක්ුත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ධර්මය ඇත්තන්ට ප්‍රකාශ කළා. ඉතින් මේ ධර්ම කරුණු පිළිබඳව ගැඹුරින් විමසන්න, පරිශ්‍රය කරන්න, ජීවිතයේ අප්‍රමාදීව සී සද්ධර්මයට පමුණවා ගන්න. මොකද ඔබට ඔබවත් පිහිටනවා නිසා මෞපියවත් ඔබට පිහිට වෙන්නේ නැහැ. කැමුරින් ආහාර පාන ටික දෙයි, ඇඳුම් බැලුණු ටික දෙයි, වාසස්ථාන දෙයි. නෝන මහත්තයටත් එච්චරයි, මහත්තයා නෝනටත් එච්චරයි. සද්ධර්මය රජුන්ට වඩා, මව්පියන්ට වඩා පිහිටක් ඔබට සපයන නිසා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතෝ. සාදු සාදු සුඛී හොත.